කියලා ටෙක්කතා 10 වෙනි පැටිගත කිරීම සහ 10 වෙනි වැඩසටහන. බුද්ධික අද අපේ මලින්තයි දනිෂ්කයි නෑ නේද බුද්ධික?
ඔව් ඇත්තටම දෙන්නවම අද සම්බන්ධ කරගන්න බැරි වුණා නේ.
ඔව්.
තිල්න හර්ෂා ඉන්නෝනේ.
අපි තිල්න හර්ෂා ඉන්නා. අද තිල් මේ හර්ෂා මොකද උනේ අද මේ පරක්කුනේ?
අනේ මේ අනුන්ගේ ප්‍රොජෙක්ට් එකකට උදව් කරන් ගිහිල්ලා
ඔෆිස් එකේ වැඩ වැඩි නේ.
ඔව්. ඇත්තටම අපිට නම් ආරංචි වුණේ මේ PM දඩුවම් කළා කියලා නේ හර්ෂාට.
ඔව් ඇත්තටම දන ගහගෙන ඉතල් කම්පියුටර් එකට ආයි මම මේ අද වැඩ කරන්නේ නැහැ කියලා. මේ ඇත්තටම අද ටෙක්කදා පටන් ගන්නකොටම රෑ 12 වුණා නේද? ඉතින් තිල්නත් වැඩ මේ ලස්සන නේ.
ඔව්. ඔෆිස් එකේ සෑහෙන වැඩ තියෙනවා.
සෑහෙන වැඩ තියෙනවා.
ඔෆිස් එකේ පිටත් තියෙනවා.
මට හිතා ගන්න බැරි බුද්ධික මේ දවස්වල මේ හැමෝම මේ රිලීස් තියෙනවනේ හැමෝටම.
ඒක තමයි නේද? මම හිතන්නේ මේ අවුරුද්ද කිට්ටුවින්දයි මේ සොෆ්ට්වෙයාර් රිලීස් එකේ මේ අරගෙන නේද කිට්ටුවට.
ඔව් එහෙම මොකක් හරි කම මොකද මේ අපේ ඔෆිස් එකේ මේ ළඟදී රිලීස් එකක් තිබ්බා. ඒකින් මට හිතා ගන්න බැහැ කාට හරි අද කතා කරත් කියන්නේ අනේ මචං මේ අපි රිලීස් එකක් දිනවනේ කියලා.
ඔව් ඒක මම හිතන්නේ මේ කට්ටිය වැඩ වලින් බේරෙන්නත් කියන හැදිනේ.
ඔව් ඒත් කියන්න
ලේසියම දෙන්න පුළුවන් හේතුවක්.
ඔව් ඒක තමයි. මේ
රිලීස් එකක් තියෙනවා කියම කරදර කරන්නේ නැහැ ඉතින් කවුරු.
ඔව් ඒක නෑ අපි නම් කරදර කරන රිලීස් තිබ්බා. දැන් අද හර්ෂ ඇත්තටම මේ එන්න දුවමින් ඉන්නා වගේ try එක දුන්නේ. හරිද නේද?
අනේ නෑ එහෙම නෑ.
හෙට උදේ වැඩ.
ඔව් අනේ හෙට උදේ වැඩ ගන්න.
මොන වගේකද කරන්නේ? වෙබ් එකක්ද?
වෙබ් වෙබ්.
ඔව්. ඉතින් මුද්දික මොනවාද අලුත් තොරතුරු?
අලුත් කියන්නේ ඉතින් අපේ වැඩසටහන ගැන තමයි අද කතා කරන්න දින් ටිකක් නේ. 10ක් කියන්නේ ඉතින් සතුටුයි අපිට නේද?
10ක් මාස කීයද?
කරා කිව්වාමනේ.
අද මාස 3
හෙටට මාස 3ක් නේ 28.
ඇත්තටම කිව්වත් අපි මොකද 2000 රෙකෝඩ් කරපු දවසේ අප්ලෝඩ් කරේ නැහැ නේ බුද්ධික. මොකට තදට ගත්තොත් අපිට දැන් ඇත්තටම මේක හෙටනේ අප්ලෝඩ් කරන්න. එතකොට ඇත්තටම මේ මාස 3 බොහොම ස්තුතියි කියලා කියනෝනේ අපිත් එක්ක. ඇත්තටම දැන් ගොඩක් කට්ටියක එක්කව වෙලා තියෙනවා.
ඔව් අනිවාර්යෙන් මෙන්නෙන් අපෙන් අහන ප්‍රශ්නත් වැඩි වෙනවා.
ඔව් ප්‍රශ්නවලට උත්තර දෙන්න කාලයක් නැති වෙච්ච එක තමයි අපිට දැන් තියෙන ප්‍රශ්නේ. මොකද මේ ගොඩක් කට්ටිය මේ දැන් අපේ වැඩසටහන දිග වැඩි වුණාම අහන්න කාලය පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා.
ඒ අපේ ප්‍රශ්නේ යොමු කරන්න කෙනෙක් නැහෙනි.
ඔව් අපිටත් ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න තමයි මේ කොච්චර දිග වැඩසටහනක් කරන්න ඕනේද? ඕගොල්ලන්ගේ ප්‍රතිචාර අපිට දෙන්න. ඉතින් ඇත්තටම මේ පැයකමාරක් කියන්නේ ඔයගලන්ට ඇත්ත සමහරවල් ගොඩක් කලකට ඇත්තට පැයකමාරක් එක තැනක ඉඳන් අහන්න අමාරු වෙන දේවලුත් තියෙනවනේ මේ බුද්ධික.
ඔව් ඒ වගේම මේ අපිට තවත් මේ තවමත් ගැටලුවක් වෙලා තින්නේ අපි කොයි වගේ කියන්නේ මේකේ මේ අන්තර්ගතේ කොයි වගේද කියලා හිතාගන්න එකනේ.
මොකද දැන් හැමතිස්සම ප්‍රශ්න ගැනම කතා කරන්න ගියොත් ඒක දැන් ප්‍රශ්න අහපු කට්ටියට
ප්‍රශ්නයක් වෙනවනේ.
ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තට ප්‍රශ්න අහපු නැති කට්ටිය ඒ අය අපෙන් බලාපොරොත්තු වෙනවා නම් අපි මොන හරි දෙයක් ගැන කතා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මොන හරි මාතෘකාව මා අඩු ගන්න අපි තමු ඊළඟ වැඩසටහනේ මේ මාතෘකාව ගැන දැනගන්න කැමතියි කියලා අපි ඒ වගේ දෙයක් වගේ කරොත් නරකද බුද්ධික?
ඔව් ඇත්තටම ඒකත් හොඳයි. මේ ඒ වගේම කලින් දැන් අපි අහන සමහර අය ඉන්නවා මේ ටෙක්නිකලි කියන්නේ ඒගොල්ලන්ගේ දැනුම ගොඩක් හොඳයි. ඒ වගේම මේ ෆීල්ඩ් එකට අලුත්ම කට්ටියත් ඉන්නවා.
ඔව්.
ඔය කොටස දෙක අතරේදී කියන්නේ අපි වැඩසටහන ඉදිරිපත් කරනකොට දැන් ඔය ටෙක්නිකල් නොලෙජ් එකක් තියෙන කට්ටිය හිතන්න පුළුවන් මේ මේ බබා ප්‍රශ්න වලට උත්තර දෙනවා මේක අහන්න දෙයක් නැහැ එහෙම කියලා. මේ ඉතින් අපිට ඒ වගේ අදහස් ටිකක් දෙනවා නම් ඒ කියන්නේ අපේ මේකේ මේ සංකල්පනේ කොයි වගේ තියෙන්න ඕන කියලා නේද?
ඔව් ඒ කියන්නේ අපි මේක අහන්න හැම මට්ටකම කට්ටියට අහන්න පුළුවන් විදියට කරන්න තමයි අපි හැමතිස්සම උත්සාහ කරන්නේ. නමුත් එන ප්‍රශ්නનો ඉතින් අපිට කතා කරන්න වෙන සීමාවල් පැන වෙනවා නේ බුද්ධික හැමතිස්සම. ඒ කියන්නේ අපිට සමාල්ලාට එක කෙනෙක්ට ඒක අහන් ඉන්න එක කම්මැලි වෙන්න පුළුවන්. ඉතින් ඒකත් යනත් අපිට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. එන ප්‍රශ්නનોත් අපිට කතා කරන්න වෙන දේ වෙනස් වෙනවා නේ බුද්ධික.
ඔව් ඒක ඇත්ත. ඒ වගේම මේ Google සමූහයේ අපි පිටවපු ඒක ගත්තොත් එහෙම ඒකත් මේ දවස්වල හොඳයි. ගොඩක් අයකින් ප්‍රශ්න
අහනවා.
මම හිතන්නේ දැන් ටෙක් කතා වැඩසටහනකින් උත්තරේ හම්බ වෙනවට වඩා මේ ඒකේ ඉක්මනට උත්තර හම්බ
වෙනවනේ.
ඒකම තව يعني අපි කට්ටියට වැඩි ගොඩක් අය එතන උදව් කරනවා අපිටනේ.
ඔව් ඒක තමයි. ඒක ඇත්තනම මන්න ගොඩක් සතුටුයි. මොකද අපි මුත්තර දෙනවට වඩා අනිත් පැත්ත එක්ක තමන්ගේ දැනුම බෙදා ගන්න හැමෝටම අවස්ථාවක් ලැබෙන සමාලයට ප්‍රශ්නයක් අහපු කෙනෙක්ට වෙන කෙනෙක් අහන ප්‍රශ්නයකට උත්තරයක් එයා දැනගෙන ඉන්න පුළුවන්. ඒකට ඒ වෙලාවෙම ඒ අය අතර බෙදා ගන්න පුළුවන්. අනික මට ටිකක් හිතන බුද්ධික ඒකේ ටිකක් හොඳට යන කතා බහක් ගැන අපිට මේ කතා කරන්නත් පුළුවන් නේ ටිකක් මොකක්හරි අපිට තේරුණත් මේ මාතෘකාව ඇත්තටම කාලෝචිතයි, ඒක ගැන කතා කරන්න ඕනේ කියලා. මට එහෙමත් හිතෙන ටිකක් ඔක බලලා ඒ වගේ දෙයක් ගැනත් අපිට ටිකක් දිගට කතා කරන්න ඕනේ.
ඔව් ගාලින් අපි ඒ ගැන වෙලාවක් අරගෙන එහෙම දෙයක් තෝරගෙන ලෑස්තිලා කතා කරමු
නේ. ඔව් ඒක තමයි. එහෙනම් අපි බුද්ධික ප්‍රශ්න වලට යමුද?
ඔව්. අද අපි පළවෙනි ප්‍රශ්නේ විදිහට තෝරගත්තේ සමන් අහලා තිනවා අපි ප්‍රශ්නයක්. එයා කියනවා එයාගේ UPS එකක් තියෙනවලු DCP 600 කියලා, ඒක මොඩල් එක කියලා තින්නේ. විදුලිය විසන්දි වෙච්ච ගමන් කම්පියුටර් එකත් රීස්ටාර්ට් වෙනවලු. එයා අහලා තිනවා ඇයි කියලා එහෙම.
UPS එක වැඩ කරන්න තියෙන්න පුළන්නේ.
ඔව් අනිවාර්යයෙන්ම තමයි. එහෙම ගැටලුවක් තමයි තියෙන්නේ. කියන්නේ UPS එකේ බෑකප් නැති එක නේද?
ඔව්. හැබැයි සමහර UPS තියෙනවා බුද්ධිගේ ඒවා මේ ප්‍රොටෙක්ටඩ් පවර් කියලා අවුට්පුට් එක තියෙනවා. මේ ඒ වුණාට ඒක UPS පවර් නෙමෙයි. ඒක පොඩ්ඩක් යාට බලන්න නේද? ඒ ප්‍රොටෙක්ටඩ් පවර් එකටද ගහලා තියෙන නැත්නම් UPS බෑකප් පවර් කියන එකටද ගහලා තියෙන කියලා.
ඔව්. ඒ කියන්නේ ස්ටැබ්ලයිසර් එකක් තියෙනවනේ. ගොඩක් ඒවා.
ඔව්. අනිත් එක තමයි බුද්ධිගේ සමහර පවර් සප්ලයි වලදී දැන් ඇත්තනම ඔය UPS අයල ඔන්ලයින් UPS නෙමෙයිනේ. ගොඩක් ලාට ගෙවල් වල පාවිච්චි කරන UPS line interactive. ඒ කියන්නේ විදුලිය විසන්දි වුනහම තමයි ඇතුලේ තියෙන ඉන්වර්ටර් එක ස්ටාර්ට් වෙලා කරන්ට් එක දෙන්න හදන්නේ. එතකොට මේක මාරු වෙන්නේ ඇතුලේ තියෙන රිලේ එකක් කරා. ඒ කියන්නේ මේ ඉන්වර්ටර් එක සහ මේ විදුලි බලය අතර මාරු වෙන්නේ. ඉතින් මේ මාරු වීමට මිලිසෙකන්ඩ්ස් ගාණක් යනවා. සාමාන්‍ය මිලිසෙකන්ඩ්ස් 10ක විතර පොඩි ඩිලේ එකක් තියෙනවා. එයාගේ පරිගණකයේ තියෙන පවර් සප්ලයි එක ඇත්තටම මදිනා. ඒ කියන්නේ වොට් ගාන මදිනා. ඒකේ ගොඩක් විදුලි බලය ලබා ගන්නවා නම් අර විදුලිය නැති වෙච්ච ගමම්ම වගේ මේ පවර් සප්ලයි එක ඕෆ් වෙනවා. ඉතින් එහෙම ගැටලුවක්ද කියලත් මට හිතෙනවා බුද්ධික.
ඔව් සමන් මේ ඕකට දැන් පිළිතුරක් විදිහට දැන් මෙන්න මේ පියවර ටික අනුගමනය කරා නම් හරි කියලා හිතනවා. මේ පළවෙනියෙන්ම බලන්න ඔයා කනෙක්ට් කරලා තින්නේ කියන්නේ PC එකට කරන්ට් එක අරගෙන තින්නේ UPS out එකෙන්ද කියලා. ප්‍රොටෙක්ටඩ් හරි ස්ටැබ්ලයිසර් out එකෙන් හරි අරගෙන නම් ඒකට මේ බැටරි වල තියෙන බෑකප් එක බලපාන්නේ. ඒකම මේ බලන්න ඔයාගේ කම්පියුටර් එකේ දැන් ස්විච් එකෙන් ඔෆ් කරාට පස්සේ පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඔෆ් වෙනවා නම් තමයි කියන්නේ UPS එක ස්විච් වෙන වෙලාවත් එයාට දරාගෙන ඉන්න පුළුවන්. එහෙම නැතුව ඔෆ් කරනකොටම ඔෆ් වෙලා යනවා නම් මේ එතන අපිට කියන්න පුළුවන් නේ පවර් සප්ලයි එක ඕවර්ලෝඩ් වෙලා කියලා වගේ නේ.
හැබැයි ඉතින් UPS එක වැඩ කරනවාදම කියලා චෙක් කරන්න නම් එයාට මෙහෙම වැඩක් කරන්න බෑ. හැබැයි පරිස්සමෙන් කරන්න ඕනේ. මේ UPS එක එයා ගන්න අවුට්ලට් එකට එයාට පුළුවන් නම් බල්බ් එකක්, ඒ කියන්නේ මේ 230 බල්බ් එකක්, ඒ කියන්නේ ගෙදර විදුලි බුබුලක් සවි කළා විදුලිය UPS එකට එන විදුලිය විසන්දි කළා බලන්න ලයිට් එක දිගටම දැල්වෙනවද කියලා. එතකොට එයාට පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් මේ UPS එක ඇත්තටම වැඩ කරන එකක්ද කියලා.
ඔව් මේ ඒකම ගාලින් දැන් ඔය වගේ ගැටලුවක් මටත් තියෙනවා. මේ තමයි ADSL router එක. ඒකෙදිත් ඔය UPS එක, ඒ කියන්නේ කම්පියුටර් එක වැඩ කරනවා, UPS එක ස්විච් වෙන වෙලාවෙදී router එක restart වෙනවා.
ඒ ඇත්තටම එන්නේ අර power supply එකට හැකියාවක් නැහැ. අර මිලිසෙකන්ඩ්ස් 10 ඇතුළත විදුලිය එයා ඇත්තටම ওই power supply වල ඇතුලේ කන්ඩෙන්සර්ස් තියෙනවානේ. ওই කන්ඩෙන්සර් charge එකෙන් ওই මිලිසෙකන්ඩ් 10 කියන එක ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඇත්තටම power supply එක ඇතුලේ තියෙන කන්ඩෙන්සර් ප්‍රමාණය පොඩි වීම හෝ කන්ඩෙන්සර් ප්‍රමාණය කියලා කිව්වෙ මේ කන්ඩෙන්සර් 10ක් තියෙනවා කියන එකනේ. කන්ඩෙන්සර් එකේ තියෙන micro farad capacity එක, micro farad ගොඩක් සමහරට ඔබ 470 UF වගේ මේ කන්ඩෙන්සර් එකක් එන්නේ. ඉතින් ওই කන්ඩෙන්සර් එකේ තියෙන කැපසිටි එක වැඩි වෙන්න යාට විදුලිය නැති වෙලා විදුලිය ලබා දෙන්න පුළුවන් කාලේ කන්ඩෙන්සර් එකක් කියලා කියන්නේ ඇත්තනවල රීචාර්ජබල් බැටරි එකක් වගේ. මේකේ තියෙන කාලය තමයි ওই UF ගාණෙන් තීරණය කරන්නේ. ඉතින් මේ වගේ ගැටලුවත් ආයි ගොඩාක් වෙලා තියෙන මොකද ওই low watt ගාණක් තියෙන power supply එකක් පරිගණකයට high කළේ පරිගණකෙන් ගොඩාක් watt ගාණක් ගන්නවා නම් අර කන්ඩෙන්සර් වලට ඒ විදුලිය මිලිසෙකන් 10 දී දීගෙන ඉන්න හැකියාවක් නැහැ. ඉතින් හොඳම වැඩේ තමයි මේක මට අහන්න ඕනේ යගේ ප්‍රශ්නයක්. ඔයගේ මොනිටර් එකත් විදුලිය ගියහම ඔෆ් වෙලාමද තියෙන්නේ? ඒක නැත්තම් වැඩ කරනවද දිගටම කියලා. ඒක දිගටම විදුලිය ගිය වෙලාවටත් වැඩ කරනවා නම් UPS එකේ ගැටලුවක් නැහැ ඇත්තටම. මේ බුද්ධික.
ඔව් මේ ඒ වුණාට ගාලින්ග මේ දැන් මොනිටර් එක ඔෆ් වෙනවනේ, ඒ කියන්නේ CPU එක ඔෆ් වෙනවනම් මේ මොනිටර් එකත් දැන් ඒ වෙලාවට බ්ලැක් වෙලා යන හින්දා මේ ඒක පොඩ්ඩක් අමාරුයි මේ හරියටම බලාගන්න.
ඔව් ඒ වුණාට ස්ටෑන්ඩ් බයි පවර් එක වගේ පත් වෙලා තියෙනවා නේද
පොඩ්ඩක්. ඔව් ඒක දිහා බලාගෙන තමයි මේ කියන්න වෙන්නේ. ලේසිම ගමේ තමයි මම හිතන්නේ ඔය ටේබල් ලැම්ප් එකක් වගේ එහෙම නම් කෙලින්ම UPS එකට ප්ලග් කරන්න පුළුවන්. බල්බ් එකක් ගන්නෙත් නැතුව.
ඔව්
මේ ඒ වගේ දෙකින් UPS එක චෙක් කරගන්න.
UPS එකේ බැටරියකත් ලයිෆ් ටයිම් එකක් තියෙනවා නේද?
ඇත්තටම UPS එක භාවිතා කරන්න ඕන ක්‍රම තියෙනවා නේ තිල්න. මොකද දැන් UPS එකක් එක දිගටම හැමතිස්සෙම කරන්ට් එකට දිගටම ගහලා තියෙනවා නම් ඒකේ තියෙන බැටරි එක නරක් වෙනවා. ඉතින් මේක අර discharge කරන්න ඕනේ කියලා එකක් තියෙනවා. කියන්නේ මාස දෙකකට විතර සැරයක් UPS එක fully off වෙනකම් මේ on කරලා තියෙන UPS power එකෙන්. ඒ කියන්නේ power line එක කියන්නේ බිත්තිය wall socket එකෙන් UPS එක ගලවලා එනට UPS එක ඔන් කරලා තියෙනවා. ඒතකොට බීප් බීප් කරලා සද්දයක් කියලා ටිකක් ඒ කරදරකාරී. ඒ වුණාට මේක බින්දුවටම බැස්සට පස්සේ ආයි මේ ඔයාගේ බෝල් ප්ලග් එකට ගහලා UPS එක fully charge වෙනද සාමාන්‍ය UPS එක fully charge වෙන පැය 10 12ක් 10ක් වගේ කාලයක් ගත වෙනවා. එතකොට මේ බැටරි වල අර ලයිෆ් ටයිම් එක ගොඩක් වැඩි කර ගන්න පුළුවන්. මේ ඒක මම හිතන්නේ හොඳ ප්‍රැක්ටිස් එකක් නේද තිල්න.
ඔව්.
මට මගේ යාළුවෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ එයා කියනවා router එක off කරොත් එයා machine එකේ වැඩ කර කර ඉන්නකොට මුළු machine එකම stuck වෙනවා, freeze වෙනවා. ආයි router එක on කරොත් තමයි network connection එක ආවොත් තමයි මේ ආයි freeze එක නැතිලා වැඩ කරන්න පුළුවන් තත්ත්වෙට
එන්නේ. router එක USB එකක් දාහර්ෂ?
නැහැ.
ඒ කියන්නේ network එකකට plug කරලා දිනගන්නේ.
ඒක නම් හිතාගන්න අමාරුයි නේද?
හරි, එයාට
පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ඒ කියන්නේ මෙහෙම දැන් එයා වැඩ කර කර ඉන්නකොට network cable එක ගැලිවෙද්දී ඔය ප්‍රශ්නේ එනවද?
ඔව්. network connection එක ගියොත් තමයි මම හිතන්නේ ඒක වෙන්නේ.
පරිගණකයේ වෛරස් වෙනවද කියලා සැකයක් තියෙනවා.
එහෙමත් වෙන්න පුළුවන්.
මොකද අර ගොඩක් වෛරස් අර internet එකට එවම යව යව ඉන්න අතරේ ඔබ නැවතිච්ච ගමන් එයා internet තියෙනවද කියලා try කරන්න හිටමිට දඟලන machine එක හිර වෙනවද දන්නේ.
ඒ වගේ internet connection එක ආය ආපු හැටි, ඒ කියන්නේ network connection එක ආපු හැටි හරියනවා.
ඔව් ඒක
තමයි. මමත් ඇත්තටම මේ වගේ අවස්ථා දැකලා තිනවා. මේ
මතකද අපිට කලින් ඔය ප්‍රශ්නේ අපේ ශකුන්තලට ඇවිල්ලා තිබාර Wi-Fi වලදී අර බුද්ධික අපි විසඳුව ගැටලුවක් මතකද?
ඔව් එයාට ඇවිල්ලා දුන්නේ ඒත් error එකක් කෙන එකක් නේ.
ඔව් ඔය වගේ ගැටලු ගොඩාක් වෙලාට එන්නේ වෛරස් ඇවිල්ලා ගොඩක් ලා ට්‍රෝජන් වගේ දේවල්. වෛරස් උත් නෙමෙයි ට්‍රෝජන් වගේ දේවල්. දුවනකොට තමයි ඔයගේ ගැටලුවක් මතක්
වෙන්නේ. ඔය එකමනේ මේ
ස්කෑන් එක කරත් හරියන්නේ. ඔව්
එහෙමත් හරියනවා. එයාට ඒකම මේ personal firewall එකක් වගේ දාලා පොඩ්ඩක් මේ බ්ලොක් කරලා බලන්න කියන්නේ out connection ටික, outbound connections ටික.
ඔව්. ඔව් ඒක අපම හිතන්නේ අපේ දෙවෙනි වැඩසටහනේ මොකද අපි කතා කරන්නේ බුද්ධිගෝය.
ඔව් ඒ සම්බන්ධ කතා කරා අපිට මේ එයාට පුළුවන් වෙන්නේ link එක හොලද?
ඔව් අපි link එක හොලද.
අපින් ඊළඟ ප්‍රශ්න අහලා දෙන්නේ අමිල් අහලා දෙනවා. එයා කියනවා මේ YouTube එකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඉවරදිව කරගන්නේ කොහොමද කියලා. එහෙනම් යා ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ ප්ලේ වෙද්දී එරර් එකක් එනවා කියලා තියෙනවා.
ඔව් ඇත්තනම YouTube වල වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න හරිම ලේසියි. මොකද ගොඩක් වෙබ් අඩවි තියෙනවා මේ සඳහා.
මේක නීතිමය වශයෙන් වැරදි නේද කරන්නේ?
ඔව් නීතිමය වශයෙන් නම් වැරදි. මොකද Tamanට අයිතියක් නැහැ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න.
බලන්න විතරයි.
බලන්න විතරයි පුළුවන්. හැබැයි අර ඩවුන්ලෝඩ් කරන එක ගැන කතා කරොත් ඉතින් යාට මේ බඩවියට
ඩවුන්ලෝඩ් වෙන එකක් නේද?
ඔව් ඩවුන්ලෝඩ් වෙන එකක් නේ.
ඒක කලින් මේ වෙබ් අඩවි වගේම මේ ටූල්ස් තියෙනවා. දැන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ්
මැනේජර්ස් එහෙම. Firefox extensions තියෙනවා.
හැබැයි අර වෙබ් අඩවියක් පාවිච්චි කළා නම් ඔය ඩවුන්ලෝඩ් කරන්නේ ඒක ඩවුන්ලෝඩ් වෙන්නේ extension එකක් නැතුව තනි ෆයිල් එකක්. ඉතින් මේක රීනේම් කරගන්න ඕනේ මොකක් හරි නමක් FLV කියලා. ඊට පස්සේ ඕක ප්ලේ කරන්න FLV ප්ලේයර් එකක් ඕනේ. ගොඩක් වෙලාවට VLC වගේ ප්ලේයර් එකක් දාගත්තා නම්
මේක හැබැයි VLC එකේ FLV හරියටම ප්ලේ වෙන්නේ නැහැ නේද? පෝස්
ඩවුන්ලෝඩ් වෙන්නේ ඕනම මේ වීඩියෝ එකක් ප්ලේ කරගන්න පුළුවන්.
අනිත් එක කොඩෙක් ඔක්කොම ඒක ඇතුළේ මේ ඉන්ස්ටෝල් වෙනවා නේද?
ඔකේ ලයිට් එකේ මෙගා පැකේජ් කියලා එකක් තියෙනවා. මම හිතන්නේ මෙගා බයිට් 20ක විතර එකක්. ඒක දැම්මහම කොඩෙක්ස් ගොඩක් ඒවා එනවා. ඕනි ජාතියක් ප්ලේ කරගන්න පුළුවන් එතකොට.
ඔව්. ඔව්. මා එයා හැබැයි කියලා නෑ Windows Linux පාවිච්චි කරන්න කියලා නේද?
හැබැයි එහෙම වුණොත් එයාට පුළුවන් Firefox extension එක දාගන්න. ඒකෙන් ඒකේ පොඩි බටන් එකක් තියෙනවා. බටන් එක ක්ලික් කරපුවම නිකම්ම ඩවුන්ලෝඩ් වෙනවා.
ඔය ලින්ක් එක හොයාගන්න නම් ෆයර්බග් එකකින් උනත්
පුළුවන්. ඔව් අනිතක එක්ස්ටෙන්ෂන් එකෙන් YouTube විතර නෙමෙයි ඕනම FLV මේ ප්ලේයර් එකකින් එන මේ ෆයිල් එකක් පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න.
ඔය කියන්නේ මේ හරිය මන්නම් පාවිච්චි කරන්නේ අර Orbit Downloader කියලා.
ආ ඒක ගොඩක් හදයි.
ඒක ඒකේ මේ
ඕනම මීඩියා ෆයිල් එකක් පෙන්නනවා නේද?
ඔව් ඒකේ Grab++ කියලා ඒ කියන්නේ යුටිලිටි එකක් ඒකේ තියෙනවා. ඒක ඕපන් කරාම බ්‍රවුසර් එකේ ප්ලේ වෙන ඕනි එකක වීඩියෝ සෝස් එක පෙන්නනවා. මේ මම හිතන්නේ අමිල්ට ඇති මේ දීපු විතර අපි ලින්ක් එක දාමුනේ මේක දානකොට.
ඔව්. මේ මට පොඩි අදහසක් තියෙනවා මේ ටෙක් කතාවල අපි හැමතිස්සෙම හැම දෙයක්ම ගැන කියලා කාගේ හරි සයිට් එකේ ලින්ක් එකක් නේ දාන්න නේ පොඩ්ඩික. නරකද මේ ටිකක් කට්ටියත් එක මහන්සියලා මේ අපි ඇත්තන කට්ටියත් එක්ක කියලා කොහොමද අපිට තමයි. මේ පොඩි නිකන් අර අපි දැන් නොලෙජ් බේස් එක හදනත් එක්කම ඔය වගේ පොඩි පොඩි දේවල් වලට පොඩි how to ටිකක් හදවන.
ඔව් ඒක නම් ඇත්ත කලින්ග. ඒ කියන්නේ මේ how to හදනව නම් හැම එකටම මේ ගොඩක් ලේසි.
නරකද විකි එකක් පටන් ගත්තා.
ඔව් වික එකට වඩා හරි වික එකක් ඇතනවා වික එකෙන් කරන්න පුළුවන් වන් කිය අර how to document එක හදන එක වැඩි
ඒක නෑ වික එකෙන් කරන්න පුළුවන් ඒත් වික එකක් maintain කරන එක ටිකක් මේ
කරදරයි
ඔව් ඒ කියන්නේ දැන් ඒක standard එක තියාගන්න හැම ටිකක් කරදර වෙනවා නේද
ඉතින් ඒක නිසා මේ මගේ නම් අදහසක් තියෙන මොකද දැන් මම දකල් තියෙන දැන් අපිට ප්‍රශ්න වලට එකම ප්‍රශ්න repeat වෙනවා ඉතින් මම අපි හැමදාම යාට ඉතින් ගොඩක් අයට කියන්නේ මේ වැඩසටහන අහන්න කියලා ඊට වඩා ඉතින් අර ගොඩක් වෙලාවට අපිට තේරෙලක් තියෙනවා දැන් මේ විසඳුම් හරියට පැහැදිලි නැහැ කියලා ගොඩක් කට්ටියට දැන් අපි කියනවා ඉතින් ඒකෙත් පොඩි ගැටලුවක් තියෙන්න පුළුවන් සමහර අයට අපි කියනවා K-Lite code pack එක කියලා කිව්වහම දැන් ගොඩදන දන්න කෙනෙක් බලන්නේ නැති මේ මොකද්ද කොහෙන්ද ගන්නෙ ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් උත්සාහ කරමු නේද හර්ෂ මේ තිලින වෙලාවක් තියෙන ලාට මේ වගේ පොඩි පොඩි how
to එකක් හදන්න
how to එකක් හදන්න මේ මොකද දැන් අපේ අදහසක් තියෙනවානේ මේ knowledge base එකක් අපි ගිය සතියේ කතා කරන්නේ කට්ටිය contribute කරන ඇත්තටම හොඳ positive feedbacks ටිකක් එක්ක ගන්න අපිට තියෙනවා
නේද ගොඩක් ප්‍රතිචාර දෙවුනා මේ වගේම ඒ කියන්නේ video හදලා දෙන්න ඒ වගේම හදපු දේවල් අපිට දෙන්නත් කට්ටිය කතා කරලා දෙන්න
නේද මේක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ මොකද මට එක්කෙනෙක් අපිට එක්කෙනෙකුත් mail එකක් දාලා තිබ්බා එයා ගොඩක් videos හදලා තිබ්බා
ගොඩක් කරන කට්ටිය ගොඩක් ඉන්නවා
ඔව් ඒක නිසා මේ මෙහෙමයි දැන් එයාගේ එයා එතන මට එතන යාට mail එකක් දාන්න කියලා මම දවස් දෙකක් මේ දානවා කියලා හිතී හිටියට කාලයක් පොඩි හරස් වෙච්චින්දා මේ මට වෙලාවක් තිබ්බේ නැහැ ඒක කර එයාට පිළිතුරක් යවන්න ඕනේ කෙනෙක්ට වීඩියෝස් හදලා දෙන්න පුළුවන් අපි අර කිව්වා වගේම ඒගොල්ලන් අම්මලින් තමයි අපි මේක දාන්නේ නමුත් වෙබ් අඩවියක නමක් දාලා ටිකක් දාන එක පොඩි ගැටලු සහගත ගතියක් තියෙනවා මොකද දැන් අතන අපි අකමැති නෑ කවුරු හරි ඒ කියන්නේ කමියුනිටි එකට වැඩක් කරන්න හදනවා නම් ඒක ඒක ඒකට පබ්ලිසිටි එකක් දෙන්න. නමුත් මේක සමහර අය අයතා විදිහට යොදා ගන්නත් හැකියාව තියෙනවා. මොකද දැන් අපිට සමහර එක්කෙනෙක් කියන්න බලන් එයා කමර්ෂල් සයිට් එකට ඒකේ ලින්ක් එකක් දාලා අපිට දීලා අපි දාන්න බෑ කිව්වොත් එයා කියයි වහිනම් මොකද අර ගොල්ලන්ගේ සයිට් එක දාන්න කියලා. එතන පොඩි ethical ප්‍රශ්නයක් එනවනේ බුද්ධික.
ඔය ඇත්තටම මේ මේ කියන්නේ අපි අපිට ඒ කියන්නේ වීඩියෝ හදලා දෙන දැනට ඉදිරිපත් වෙච්ච අය ගැන නෙමෙයි.
මේ අනාගතයේදී ඒ
ඇත්තටම AI ගේ සයිට් වල දැන් අපි ලින්ක් එකක් දැම්මොත් මේ ඉස්සරහට කවුරු හරි හදලා වීඩියෝ එකක් එක්ක අපිට දුන්නොත් මගේ සයිට් එකටත් දාන්න කියලා අපිට එතකොට වෙනම මේ හිතන්න වෙනවා. ඒ කියන්නේ සයිට් එකේ මොනවද තියෙන්නේ කියලා නේ.
ඔව් ඒ කියන්නේ එක එකට එක එක දේසල් කරනවා කියන එක ඒක ටිකක් හර නැති හින්දා ඒක නිසා අපි කරුණ ඒ කියන්නේ ඇත්තටම ඉල්ලා සිටිනවා තමන්ගේ නමේද වඩා අපේ කිසියම් මේ ඒකේ කිසියම් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි හැමදෙස්සෙම මේ හදපු කෙනාට ක්‍රෙඩිට් එක දෙන්න හැමදෙස්සෙම උත්සාහ කරනවා. ඒක නිසා එයාගේ නම දැම්මට නමුත් වෙබ් අඩවිය වලට නම් දාන්න දෙන එක නම් ටිකක් ගැටලු සහගතයි නේ බුද්ධික.
ඔව් අපිට ඇත්තටම උදව් කරන අය ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙනොත් හොඳයි. ඒ කියන්නේ අපි පත්තන අපහසුතාවය ටිකක් අඩු වෙනවා එහෙම නොත් නේද? ඒගොල්ලෝ හිතුවොත් ඒ ගැන.
ඔව් ඒක ඒ කියන්නේ අපිට ඇත්තටම මේ අනාගතයේදී ප්‍රශ්න එන්න ගත්තාම ඒවට අපිට එතකොට එක එක පැත්තක් ගන්න බැරි වෙන ගැටලු වෙන. ඒ ගැන අපි සමාවත් ඉල්ලලා තියෙන ඇත්තටම මොකද ඒ වගේ දැන් ඇත්තටම අර එක්කෙනෙක් ඒවල් තිබ්බ අඩවිය නම් ඇත්තටම බුද්ධික මං බැලුවා ටිකක් ගිහිල්ලා ඇත්තනම් හොඳ වෙබ් අඩවිය. අපි ඉදිරියේදී ඒ ගැන එයත් එක්කත් එයාගෙන් අහන්න නැතුව අපිට පොඩ්ඩක් ඒ ගැන කතා ගන්න ගැටලුවක් තියෙන හින්දා
ඔය යාවත් සම්බන්ධ කරගෙන
මේ කතා කරගෙන අපි දව මොකද ඇත්තටම මට මේ අදහසක් ආවේ අපි දුරකතනෙන් දවසක සම්බන්ධ කරගෙන එයා එයත් ඇත්තටම ගොඩක් දේවල් කළා දීපු බුද්ධිගෙන එයා වීඩියෝ නම් ගොඩක් දේවල් වලට හදලා තිබ්බා. ඉතින් ඒක නිසා මේ ටිලිනේ සයිට් එක දැක්කද?
ඔව් මම ගිහින් බැලුවා.
ඔව් ඇත්තටම මේ ඒක පොඩ්ඩක් අපි ලබන සතියාව සම්බන්ධ කරගමුනේ බුද්ධිග.
ඔව් අපි එහෙම කරමු.
හරි.
අපෙන් ඊළඟ ප්‍රශ්නය අහලා තින්නේ යොහාන්. යොහාන් කියනවා එයාට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. එයා කම්පියුටර් දෙකක් ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරනවලු ADSL රවුටර් එකක් තියෙනවා කියන්නේ යාගේ. එයා මේ එක කනෙක්ෂන් එක තමයි රවුටර් එකකින් ෂෙයා කරගෙන පාවිච්චි කරන්නේ. එයා මේ රැපිඩ් ෂෙයා වගේ ඒ සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරන්න ගියාම ඒක ඇත්තටම ෆ්‍රී account වලට තියෙනවා අර කෝටා එකක් තියෙනවා. ඒක එක්සිට් වුණාම ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඒක වෙලාවක් ඉන්න වෙනවා. එයා එක මැෂින් එකකින් ඩවුන්ලෝඩ් කළා ඒ කෝටා එක එක්සිට් වුණාම ඊළඟ මැෂින් එකකින් ඩවුන්ලෝඩ් කරන්න යද්දිත් කියනවලු මේ දැන් එයාගේ ලිමිට් එක පැනලා කියලා. එහනෝ ඇයි කියලා.
ඔව් අනිත් එක අර 1IP එකකින් වෙලාවක් යනකම් පුළුවන් මේ.
ඔව් නෑ. එයා එතන කියලා තියෙනවා එයා එතන පරිගණක දෙකක් පාවිච්චි කරනවා. පරිගණක දෙකක් පාවිච්චි කරනකොට කොහොමද කියන්නේ කියලා මේ 1IP එකක් පාවිච්චි කරනවා කියලා තව අහලා තිබ්බා. එයා රවුටර් එකේ IP එකද ගන්නෙ මැෂින් එකේ IP එකද?
ඔව් ඒකම ගාලින් එයා තව කියලා තියෙනවා මේ රවුටර් එක රීස්ටාර්ට් කරාම අලුත් IP එකක් එනවා කියලා. හරි ඒක ඇත්ත.
ඒක තමයි ඇත්ත. දැන් මෙහෙමයි ඕකේ ගැටලුව තියෙන්නේ දැන් ඇතුලේ වාගේ පරිගණක වලට ලැබෙන IP වලට අපි කියන්නේ ප්‍රයිවට් IP කියලා. ඒවා ඉන්ටර්නෙට් එකේදී වැලිඩ් නැති. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ පිළිගන්නේ නැති IPs.
ඔව් ගොඩක් වෙලාවට 192 168
ඒ වගේ 172 එතකොට 10. කියලා යන IP ranges තමයි එන්නේ වට. ඉතින් ඔතනදී ගැටලුව වෙන්නේ රවුටරේට SLT එක විසින් ඔයාලට දෙන IP එකක් තියෙනවා. මේ IP assign කරන්නේ ඩයිනමික්, ඒ කියන්නේ DHCP කියන ක්‍රමයට ඩයිනමික් IP
එක. එකපාරක් කනෙක් කරන ඉන්ටර්නෙට් එකට එක IP එකක්
හම්බ වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගාව IP list එකක් තියෙනවා. ඒ වෙලාවට සම්බන්ධ වෙන අයට free තියෙන IP එකක් ඒ වෙලාවට ලබා දෙනවා. මේක temporary ලබා දෙන එක DHCP ක්‍රමයට. එතකොට ඔය පරිගණක පහක් අන්තර්ජාලයට එක router එකක් හරහා සම්බන්ධ කරලා තියෙනවා. කියන්නේ පිට වෙබ් අඩවියකට පේන්නේ වාගේ අර 1IP එක විතරයි. ඒ කියන්නේ SLT එකෙන් ඔයාලට ලබා දුන්න IP එක තමයි අර වෙබ් අඩවියට පේන්නේ. ඉතින් ඔයා ඇතුලේ තියෙන කොයි පරිගණකයේ හරහා එක වෙබ් අඩවියකට සම්බන්ධ වෙනකොට ඒගොල්ලන්ට පේන්නේ මේක හැමතිස්සම එක තැනකින් එන
ඇත්තටම මේ router එකටනේ IP එක සයින් වෙන්නේ.
ඔව් router එකට.
මේ තාක්ෂණිකව කියන්නේ net කියලානේ
network address translation කියලා කියන්නේ ඒක ඇත්තටම පාවිච්චි කරන්නේ වාගේ local IP එළියට යවනකොට router එක විසින් කරන දෙයක්. නමුත් පිට වෙබ් අඩවියට පේන්නේ ඔයාගේ router එකේ තියෙන SLT එකෙන් ලබා දෙන IP එක. ඉතින් ඒක නිසා rapid share ඔයාගේ වෙබ් අඩවිය වල limitations තියෙන එක IP එකෙන් එක වෙලාවට එක connection එක.
එක වෙලාවකට කියන්නේ තව මම හිතන්නේ විනාඩි 20 30ක් යනකම් දෙන්නෙම නැහැ.
ඔව් download කරන්න දෙන්නෙම නැහැ. ඉතින් ඒක තමයි මේක තියෙන එක ගැටලුව. මේ ගැටලුවම HSDP පාවිච්චි කරන අයටත් තියෙනවා.
සමහර අය ගන්න එතකොට router එක restart
කරනවා. ඒක තමයි HSDP පාවිච්චි කරන අයට මේ ගැටලුව තියෙන්නේ. අපි කලින් සැරේත් කතා කරා මේ ඒක HSDP වල පාවිච්චි කරන එක. දැන් මොබිටෙල් උදාහරණයක් වශයෙන් ගත්තොත් මොබිටෙල් HSDP පාවිච්චි කරන හැමෝ අතරින් බෙදන්නේ IP කීපයක්. එකක් නන්නේ මේ ඒගොල්ලන් IP 3-4ක් තියෙන මේ 3-4 තමයි බෙදිලා යන්නේ. ඉතින් එතකොටත් එක්කෙනෙක් ඩවුන්ලෝඩ් කරනවා නම් ඉතින් එක්ක තව කෙනෙක්ට බැරි වෙනවා.
බැරි වෙනවා.
ඒක තමයි
රැපිඩ් ෂාව වගේ සයිට්ස් වලට හැබැයි ඩයිනමික් IP තියෙන එක එක අතකින් ඔබට වාසියක් තියෙනවා නේද?
ඔව්. ඉතින් අර ටිකක් ඩවුන්ලෝඩ් කරලා අයි රවුටර් එක ඔෆ් කරලා ඔන් කරලා තව IP එකක් අරගෙන ඩවුන්ලෝඩ් කරන්න බුලන් ඒකේ ඉතින් ADSL තියෙන අයට තමයි ඒකේ බෙනිෆිට් එක තියෙන්නේ.
ඔව්. IP ඩයිනමික් දෙන්න හේතුව IP වල තියෙන ගණන් එම
ඔව් ඇත්තනම් මේ IP version 4 කියන එක IPv4 කියන එකේ limitations තියෙනවා. ඒ කියන්නේ IP කොච්චරක්ද කියලා. දැන් උදාහරණයක් ගමුකෝ SLT එකට ADSL customer 20,000ක් ඉන්නවා කියලා. මේ හැම customer ටම එක IP එකක් ගන්න දෙන්න කියම මේගොල්ලන්ට IP 20,000ක් ඕන වෙනවා. නමුත් ඇත්තටම ගත්තොත් මේ 20,000 එක වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නේ නැහැ නේ අන්තර්ජාලයට. උදාහරණයක් වශයෙන් එක වෙලාවකට 2,000 3,000ක් විතර සම්බන්ධ. උදාහරණයක් ගත්තොත් ඒ කියන්නේ කනෙක්ෂන් තිබ්බ බලියට ඒ ඔක්කොම සම්බන්ධ වෙලා ඉන්නේ නැහැ.
ඒ වෙලාවකට එන්නේ.
ඔව් ඒක වෙලාවට එන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ කරන්නේ IP 3000ක් විතර තියාගෙන මේක pool එකක් තියානේ ඒලාට සම්බන්ධ වෙන කට්ටියට මේක දෙනවා.
ඔව්.
ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද IP වලට SLT vision ආයි මුදල් ගෙවන්න ඕනේ මේ
අපිට ඕන නම්
Pacific Network Information Center කියලා එකක් තියෙන Asia Pacific වලට IP number assign කරන්න. මේ ඒගොල්ලන්ට SLT එක විසින් මුදල් ගෙවන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ IP කියන ඒවා ටිකක් අර අමාරුයි ඉඳලා තමයි ඔයගේ විදියට දෙන්නේ.
ඒකම කලින් මේ දැන් මේ ඉන්ටර්නෙට් යූසර්ස්ලා මේ සර්විස් අප් කරනවට, ඒ කියන්නේ ඒක වෙළඳ උපක්‍රමයක් විදිහටත් මේ IP ඩයිනමික් IP දෙනවනේ.
ඒ කියන්නේ සර්වර් එකක් රන් කරනවට ඒ වගේ ප්‍රශ්න
නිසා. ඔව් ඒ කියන්නේ එතකොට ලීස් ලයින් වලට එන ට්‍රැෆික් එක අඩු වෙනවා.
අඩු වෙනවා නැත්නම් ඉතින් IP එකක් ඕන නම් දැන් නම් මේගොල්ලෝ අවස්ථාව දීලා තියෙනවා වැඩිපුර පොඩි මුදලක් ගෙවලා Tamanta static IP එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි හේතුව. ඉතින් ගොඩක් අය නම් ඉතින් වෙබ් සර්වර් වගේ වන ඩයිනමික් DNS දාගෙන වැඩ කරනවා. නමුත් මේල් සර්වර් එකක් වගේ ගත්තොත් නම් ඉන්කමින් වලදී නම් ගැටලුවක් වැඩියම වෙන්නේ නැහැ. නමුත් අවුට්ගෝයින් වලදී නම් ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙනවා.
ටෙලිකොම් එකේ මම හිතන්නේ IP රිසෙට් කරනවා
පය 6න් 6ට නේ. 12 12.
මම හිතන්නේ මේ යොහාන්ට මේ පිළිතුරක් ලැබෙන්නේ නැති. දැන් ඒකට වෙන විසඳුමක් නැහැ. යොහාන් මේ රවුටර් රීස්ටාර්ට් කරලා අලුත් IP එකක් ගන්න එක තමයි තියෙන්නේ වගේ. ගොඩක් කම්පියුටර්
ස්පාවිට කරනවා. මට ගැටලුවක් තියෙනවා කැෆේ එකක් ගන්න කෙනෙක්ද දන්නේ නැහැ කියලා. මොකද කස්ටමර් ලා කම්ප්ලේන්ට් කරනවා දන්නේ නැහැ. රෙෆ්ලෙක්ෂියා වලින් ඩවුන්ලෝඩ් කරන්න බෑ කියලා.
ඔව් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්.
රෙෆ්ලෙක්ෂියා account එක ගන්නනවා.
ඒ මොනවත් දහ උ ඉතින් කස්ටමර්ට රෙෆ්ලෙක්ෂියා ප්‍රීමියම් account එක කරගෙන කස්ටමර්ට දෙන එක ඉතින් අමාරු දෙයක් නේ.
ඔව් ඊළඟ ප්‍රශ්නේ අහලා තින්නේ අමල් අහලා තියෙන්නේ මේ එයා කියන Google Chrome ගැන. දැන් අපි ටිකක් ඩෙක් කතා වලින් ගොඩක් කතා කරානේ Google Chrome ගැන.
ඔව්. කාලින්ගේ ප්‍රියතම browser.
ඇත්තටම මගෙත් දැන් නම් ප්‍රියතම browser එක
තමයි. මගේ ප්‍රියතම browser එක තමයි.
දිනම් අපිට මටත් කලින් ඇත්තටම තියෙන Chrome පාවිච්චි කරානේ. මොකද මම බයින කාලේ තියෙන Chrome පාවිච්චි කරගෙන ඉන්නේ.
අමල් අහලා තින්නේ එයා Chrome වලින් download එකක් දාලා ඒක download වෙවි දිනකොට browser එක close කරද්දී browser එකෙන් වෝන සාමාන්‍යයෙන් නම් Firefox වගේ එකක නම් warning එකක් දෙන මේ close කරන්න ඕනද කියලා
අහනවා.
අයි වෙලත් අහනවා.
ඔව් මේ ඒත් Chrome වල මේක අහන්නේ close වෙලා යනවා. එතකොට download එක එතනින් නවතිනවා කියලා.
ඒක known issue එකක් නේ.
ඔව් ඇත්තටම ඒක ඒ feature එක implement කරලා නැහැ
තවනේ. හැබැයි තිල්ල මතකද මේ Chrome එක version හරි එකදී තිබ්බ download manager එකක් වගේ අපිට pause කරන්න පුළුවන් start කරන්න
පුළුවන්. දැන් pause කරන්නේ?
දැන් ඒක වෙන UI කියලා වෙනම page එකකට වගේ දාලා තියෙන්නේ.
ඔව් කොහොමද control J ගහපම එන්නේ download manager එක නේද?
ඒ page එක open වෙනවා. ඒ වුණත් මේ
ඒක
වෙනම වැඩ කරන්නේ නැහැ.
වෙනම වැඩ කරන්නේ
නැහැ. pause කරලා pause කරන්න පුළුවන් නේද?
ඔව් ඒක මේ post එනවා ඒ කියන්නේ server එක support කරනවා නම් post කරන්න
ඕනේ. ඔව් දැන් එයාගේ ප්‍රශ්නෙ මේ තියෙනවා අර post කරන්න බැරි
නෑ. දැන් browser window එක close කරොත් එහෙම Firefox එකේ තියෙනවානේ download manager ඉතුරු වෙනවා. ඔව් ඒ වුණා Chrome එකේ ඒක
ආව් Chrome එකේ එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ browser close කරාම tab ටිකත් එක්කම යනවා මේක.
Chrome එකේ මට Windows 7 වල මේ පොඩි මේ bug එකක් ආවා.
ඔව්
සමහර download start කරාම starting කියලා එනවා. ඒ වුණා download එක පටන් ගන්නෑ. ඔබේ රයිට් ක්ලික් කළා මේ සේව් ලින්ක් ඇස් ගියාම නම් හරියට
ඩවුන්ලෝඩ් වෙනවා. මම දෙකම එකක් තමයි ඔය
හැබැයි තිල්ල මේ මගේගේ දැන් එදා තිල්ල මට පෙන්නවා මම ඕක පොඩ්ඩක් මතක් කළා ගෙදරදී ගිහිල්ලා Windows 7 එක බැලුවා මට නම් ඒක ඇතුළ ආවේ නැහැ තිල්ල. මොකක්ද දන්නේ
ප්‍රශ්නේ. දැන් ඔය හැම browser එකම බලපුවම Chrome වල දකින්න එක අඩුපාඩුවක් තමයි download manager එක slow.
ඔව් ඒ වුණාට මේ දැන් Chrome වලට යාට download manager එකක් දාගන්න පුළුවන්. දැන් ඔය internet down orbit අර බුද්ධික කිව්වා වගේ
orbit වැඩ කරනවානේ. orbit වැඩ කරනවා. ඔව් Chrome එක වැඩ කරනවා.
ticket lock නැතුව වැඩ කරනවා. ඒක පාවිච්චි
තාම මේ අනිත් ප්‍රධානම ඒවා දාලා නැහැ නේ. ඒ කියන්නේ
ඔව් මම දන්න හැටියෙන් නම් orbit වැඩ කරනවා. තව internet download manager වැඩ කරනවා.
IDM තාම වැඩ කරනවා.
වැඩ කරන්නේ නැහැ. මම දැක්ක එක කොහේ හරි post එකේ ඒගොල්ලෝ කතා කරලා තිබා IDM දාගන්න ක්‍රමයක්
තියෙනවා. download manager අඩු ගානේ win i8 එකේවත් මගේ හරියට වැඩ කරන්නේ.
ඔව්
Firefox විතරයි වැඩ කරන්නේ.
ඔව්. හැබැයි orbit කියන්නේ නැත්තන ගොඩක් හොඳ එකක් නේ
orbit. හැබැයි orbit එකේ ප්‍රශ්නේ තියන්නේ හැම එකම download කරන්න යනවා නේද ඒක. එහෙම එකක් තියනවා නේද?
ඒකේ හරියට
settings වලින් හදා ගන්න ඕනේ.
ඔව් හැම එකම ගැන ඉතින් browser එකේ download එකක් එනකොටම ඒකට
prompt එක. මම එකපාරක් ඕක install කළා ඒකේ මේ පොඩි bugs වැඩි වගේ මට තේරුණ හින්දා මම ඒක අයින් කරා. එහෙම ගැතියක්
නෑ. ඒකේ මේ හරිද මෙහෙම ගන්නන් තියෙනවා. ඒකේ හරි ඉක්මනට මේ රිලීස් තියෙනවා.
ආ.
ඔව්. ඒකේ මේ රිලීස් සයිකල් එක මේ ගොඩක් කිට්ටුවෙන් තින්නේ මේ සති දෙකෙන් තුනෙන් වගේ ගොඩක් රිලීස් වෙනවා.
ඒ කියන්නේ බග්ස් ෆික්ස් කරනවා නේද?
ඔව් මොනවා හරි කියන්නේ ලොකු ඩෙවලොප්මන්ට් යනවා ඇති. දැනට නම් මේ මට එහෙම ලොකු ගැටලුවක් ආවෙ නෑ ඒකත් එක්ක. හොඳට වැඩ කරනවා.
අයි බලන්න
ඉස්සර බලන්න. ඔක්කොම නේද මොකුත් කතා කරන්න දෙයක් නෑ. මොකද මේ මං ඩවුන්ලෝඩ් මැනේජර් එකක්
පාවිච්චි කරන්නේ.
නේද හින්දා.
නෑ ඉතින් මේ 4MB 2MB දිනකොට එහෙම අවශ්‍ය වෙන්නේ නෑනේ අපි වගේ.
ඒ නෑ ඇත්තට මේවා කියන්නේ නැත්නම් මං ගෙදර ඉස්ටිව් එකක් පාවිච්චි කරා.
මම දැනවල් මේ දැන් ඔයාලට අපි link එකක් publish කරන්නම් ඒකෙන් බලන්නත් පුළුවන් මේක feature request එකක් තියෙනව නේද මේක ගැන.
ඔව් තියෙනවා.
ඒක මම හිතන්නේ ඉස්සරහ release එකේදී හරියයි නේ.
ඔව් ඇත්තටම දැන් Chrome developer එකේ මේ
ගොඩක් බැනලා දාලා තිබුණා මම දැක්ක එක මේ සගේ මේක දාලා නැහැ කියලා.
මේ හැබැයි Chrome වල මේ දැන් අලුත් bug එකක් තියෙනවා මේ 20171 වල නේ තියෙන්නේ. copy and paste කරන්න බෑ මේ text එකක් select කරලා.
ඔය ඒක සමහර වෙලාවට වැඩ කරනවා මම හිතන්නේ.
මමත් ඔහුගේ bug එකක් create කරලා ගිහලා බලනකොට ඊට කලින් ගවරු bug එකක් create කළා. මොකද දැන් අපි අර developer channel එකේ වැඩ කරන හින්දා මේ ඕක මේ අපිට එන්නේ ටිකක් පරක් වෙලා ඒ වුණාට අරගොල්ලෝ අර ටක් ගාලා සමහර developer එකෙන් එහෙම download කළා. දාගන්න කට්ටිය bugs බලලා හදලා දිනා. ඒක ඇත්තනම ඒගොල්ල දාලා දෙනවා මේක web kit එකේ තියෙන bug එකක් කියලා.
ඒක තමයි
Chrome වල bug.
සමහර වෙලාවට ඒගොල්ල බෝලේ pass කරන web kit එකට.
ඔව් web kit එකට pass කළා. හැබැයි web kit එකේ bug එකට ගියාම web kit එක දාලා දිනවා මේක දැන් හදලා තියෙන්නේ කියලා. ඒතකොට දැන් ළඟදීම
web kit update එකක් එනවා.
හැබැයි අර bug එක තාම තියෙන්නේ හදලා නැහැ නේද? Chrome maximize කරලා තියෙනවා task manager එක auto hide දාලා තියෙනවා නම් පල්ලයට ගියට තාම task manager එක උඩට ඒ කියන්නේ windows task toolbar එක මොකද ඒක කියන්නේ task bar
එකේ. ඒක සමහර වෙලාවට අර download bar එකටත් ඔය වැඩේ වෙනවා. ඒක සුදු පාට වෙලා තියෙනවා.
සුදු පාට වෙලා තියෙනවා. ඕ ගැටලුව නම් තාම තියෙනවා.
මේ මම මේ ළඟදි දැක්ක කොහෙද ජීමේල් බර්ත් එකක් කියලානේ ජීමේල් 5th birthday තමයි මතක නැහැ කීවෙනි එකද කියලා. ඒකෙදි
ඇත්තටම ජීමේල් කියන්නේ ඊමේල් වල මාර රෙවොලූෂන් එකක් කරපු
ඒගොල්ලෝ මේ ඉතරේ මොනවා හරි ලොකු වැඩක් කරන්න යනවා කියලා කියනවා සමහර අය කියනවා.
මතකද ඒ කාලේ මෙගාබයිට් 25 දකෝද යාහූ වල දුන්නේ ඕක ඉතින් රැක ගන්න වෙච්චර
ජීමේල් තමයි වෙනස් කරේ
එහෙම නෑ මම ගිගාබයිට් එකෙන් පටන් ගත්තේ වලිම
ජීමේල් ගිගාබයිට් එකෙන් පටන් ගත්තේ ඒ කාලේ කට්ටිය වික්කා මේ ජීමේල්
මට මතකයි යාහූ පටන් ගත්තේ 2MB වලින්
හැබැයි මේ මට කාලිංග කියලා එකක් ගන්න බැරි වෙච්ච එක නේද දුක මොකද ඊට කලින් අපි
දන්නවා කාලිංග නම් මගේ හොඳ යාළුවෝ
ඔව් ඒ කාලිංග අරගෙන මගේ එක හැබැයි යාට ගොඩක් මගේ මේල් එහෙම යනවා මියා මට ඉතින් වෝට් කරන්න මේල් එක ඇල්ලලා දිනවා
ඊළඟට අහලා දින්නේ නයන කියලා කෙනෙක් අහලා දිනවා
නෑ නේද නෑ නේද
ඒක තමයි ඒක හරියට නෑ මොකද අපි මේ කන්ටැක්ට් ෆෝම් එකේ නෑ නේද
මම
ඒක තමයි මේ කිව්වේ එහෙම එකකුත් දාමු කියලා
මේ එයා අහලා තිනවා එයා Google AdSense පාවිච්චි කරනවා කියලා සයිට් එකකට ඒකෙන් වැඩියෙන් සල්ලි හොයාගන්න කොහොමද මේ මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියලා
ටිකක් කතා කරන්න අමුතු අමාරු මාතෘකාවක් නේද Google AdSense දාලා වැඩියෙන් සල්ලි හොයාගන්නේ කොහොමද කියලා කරන්න එපා දේවල් ටික අපි කියමුද
ඔව් එපා දේවල් ටික කියමුනේ කරන්න ඕන දේවල් ටික මම හිතන්නේ AdSense වල මේ සයිට් එකේ තියෙන ඒක ෆෝරම් වල තියෙනවා
මම ක්ලික් කරන්න එපා
හැබැයි මම හිතන්නේ හොඳම වැඩේ තමන්ගේ වෙබ්සයිට් එකේ තියෙන කන්ටෙන්ට් කියවන්න අනිත් අයට කියවන්න කැමති කන්ටෙන්ට් දාන එක තමයි දැන් හොඳම වැඩේ කියන්නේ රිච් කන්ටෙන්ට් කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන්
ඔව් ඒ කියන්නේ වෙන කෙනෙක්ට ප්‍රයෝජනක් තියෙන
දේ ප්‍රයෝජනක් තියෙන දේ
ඔව් දැන් ගොඩක් වෙලාවට AdSense account එකේ තමන්ගේ වෙබ් අඩවිය වෙන යාළුවන්ට දෙන්න එපා ඇඩ් එකක් ක්ලික් කරන්න නිකන් ඉන්න ගමන් කියලා
ඔව් විනාඩියට 10-15ක් ගන්න ක්ලික් කරන්න කියලා එහෙම කරනවා
තමයි එහෙම කරන්න එපා ඊට පස්සේ තමන් ක්ලික් දාන්න යන්න එපා
account එක නැති වෙන එක තමයි වෙන්නේ
ඔයාලට සතියක් දැන් මාසයක් තියෙයි ඒ වුණාට ඒගොල්ලෝ algorithm ගොඩක් ඔය පාවිච්චි කරන ඉතින් ඒගොල්ලන්ට තේරෙනවා මේක ඇත්තටම මොකද
ඕගොල්ලෝ staff එකක් ඉන්නවා
ගොඩාක් cookies පාවිච්චි කරනවා. එතකොට මේ cookies වලින් බලන හැම ad එකක් ගන්න කොහොමද clicks එන්නේ? එතකොට මේ machine එකේ මේ site එකේ කී පාරක් click කරලා තියෙනවද ඔයගේ ලොකු ලොකු
අපි නොහිතන විදිහට ඒගොල්ලෝ බලනවා.
මොකද Google එකේ අදහස අපි මේ ad click කරලා සල්ලි හොයන එක නෙමෙයි ඒගොල්ලන්ගේ advertising කරන එකනේ.
ඔව් ඇත්තටම ඒ කියන්නේ.
ඒක නිසා ඒවා වළක්වන්න
ඒගොල්ලෝ ගොඩක් ඒ කියන්නේ ඇත්තටම ඒගොල්ලෝ හදන්නේ ඒගොල්ලන් එක්ක advertise කරන කෙනාව ආරක්ෂා කරන්න.
ඔව්.
ඒ කියන්නේ ඇඩ්වර්ටයිස් කරන්න පුද්ගලයා
මේ සමහර වෙලාවට මේ Google AdSense කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ අපි ඒක ගැන
ඔව් Google AdSense කියලා කියන්නේ මම මොන හරි බඩුවක් විකුණන්න ඕන කෙනෙක් නම් Google AdWords කියලා ඒගොල්ලන්ගේ තියෙන වෙනම account එකක්. ඒකට මට ගිහිල්ලා මගේ product එක ගැන විස්තරයක් දාලා ad එකක් දාන්න කියලා ඒගොල්ලන්ට අපි මුදල් ගෙවනා click එකකට.
ඔව්.
එහෙනම් අපේ ad එකක් click වෙලා hit එකක් આવොත් Google ලට අපි මෙච්චර ප්‍රමාණයක් මුදල් ගෙවනවා කියලා.
ඔය ඉත සිලෙක්ට් කරන්න පුළුවන් මෙච්චර ගාණක් ගෙවන්න කියලා.
මේක මෙච්චර ගාණක් ගෙවන්න කියලා මේ සිලෙක්ට් කරන්න පුළුවන්. මේ ළඟදී බුද්ධික අලුත් වැඩක් කියලා හිතෙනවා මට මේ දැන් මේ ඇඩ්ඩෝස් ගැන කතා කරා. දැන් අපිට මේ MySQL කියන වචනේම පාවිච්චි කරන්න බෑ Google එකේ ඇඩ් එකක් දානකොට.
ඇයි?
ඒවා ට්‍රේඩ්මාක් කොපිරයිට් කියලා ඒගොල්ලෝ අයින් කරන්න කියලා.
ආ. එහෙම එකක් තියෙනවද?
ඔව් එහෙම එකක් තියෙනවා. මොකද මේ මගේ කුඩා පරණ ඇඩ්ස් එකක් දාලා තිබෙත මේ ඇඩ්ස් දැන් ඇක්ටිව්ස් නැහැ. මේ MySQL කියන වචනේ ඒගොල්ලෝ ගලවන්න කියලා වල තිබ්බා.
ආ.
ඉතින් ඒක නිසා මේ ඒ කියන්නේ දැන් legal ප්‍රශ්නත් ඇස්වලට එනවා.
ඒ වගේ මුකුත් දාන්න බෑ Java.
ඔව් ඒගොල්ලෝ ගොඩක් ට්‍රේඩ්මාක් පොලිසීස් වලින් තියලා තිබ්බා ට්‍රේඩ්මාක් වචන අපිට පාවිච්චි කරන්න.
මොකද Google ලට තරම් නඩුව වැටෙන්නේ නැතුව තියෙන කාටවත් නේ.
ඔව් ඉතින් අර සල්ලි කියන ගහටමනේ කොටනවා කියලා කියන්නේ. ඉතින් මිනිස්සු
Microsoft Google වැඩිම නඩුව දාන්නේ.
ඔව් ඉතින් අර කතාව අපි ඉවර කරෙන්නේ නැහනේ. ඉතින් AdWords මන් දැම්මට පස්සේ ඊට පස්සේ ඕගොල්ලෝ අර AdSense පාවිච්චි කරන කට්ටිය කරන්නේ අර Google ලගෙන් ඇඩ් ගමන්ගේ අඩවිය දානවා කියලා කියනවා.
ඔව්. ඒක කාලින්ගගේ
මගේ ඇඩ් එක හර්ෂ ඇඩ්සෙන්ස් දාලා තියෙනවා නේද හර්ෂගේ සයිට් එකේ සමහරලාට යන්න පුළුවන්.
ඒගොල්ලන්ගේ අර අනිත් එක තමයි Google එක වෙනස් කරපු තැන ඇඩ්සෙන්ස් එකෙන් මේ ඒ සයිට් එකේ තියෙන කන්ටෙන්ට් වල අදාළ ඇඩ්සෙන්ස් ඔටෝමැටිකලි
පෙන්නනවා. ඒගොල්ලන්ගේ ඇඩ්සෙන්ස් දාන කොටත් ක්‍රම තියෙන ඇඩ්සෙන්ස් ෆෝ සර්ච් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඇඩ්සෙන්ස් ෆෝ අර ඒ කියන්නේ කන්ටෙන්ට් රිලෙවන්ට් ඒවා. ඒ කියන්නේ වෙබ්සයිට් එකේ තියෙන කන්ටෙන්ට් අනුව තමයි ඒගොල්ලෝ ඇඩ්ස් දාන්නේ.
මට මතකයි එක පාරක් තිබ්බා ලෝකෙම ඇඩ්වර්ටයිස්මන්ට් වෙනස් කරපු දේ තමයි Google ලගේ ගොඩක් මේ ඒගොල්ලන්ට සල්ලි හම්බුනේ තෝකෙන්
කියලා තමයි. ඒගොල්ලන්ට රෙලෙවන්ට් ඒ කියන්නේ ඒ කන්ටෙන්ට් දැන් අපි උදාහරණයක් ගත්තා අපි සර්ච් කරනවා අපි හිතමු කාර් ගැන. අපි කාර් දින වෙබ් අඩවියකට ගියාම අපි හිතමු BMW ගැන ගොඩක් ලියලා තියෙනවා නะ. මම ඇඩ්ඩෙක් ක්‍රියේට් කරනවා දැන් මම BMW විකුණන කෙනෙක් නක් මම කියන BMW වචන තිබ්බොත් පෙන්වන්න මේ රටට පෙන්වන්න ඒ වගේ මට කියන්න පුළුවන් මේ රටේ කට්ටියට පෙන්වන්න ඕනනම් පෙන්වන්න ඕනේ නැති අඩමි වුණත් මට කියන්න පුළුවන්
මේ වලට පෙන්වන්න එපා කියලා
ඔව් ඒ වගේම දැන් ඔයා හර්ෂට කියන්න පුළුවන් මේ අඩවියට අදාළ ඇඩ් මගේ එකේ පෙන්වන්න එපත් කියලා අපි දැන් උදාහරණයක් වශයෙන් හර්ෂ පිංගම් බාණ්ඩ විකුණන කෙනෙක් හර්ෂගේ ඉන්නවා කම්පිටිටර් කෙනෙක් තවත් පිංගම් බාණ්ඩ විකුණන එයාගේ ඇඩ් මගේ එකේ පෙන්වන්න එපා කියලා එයාගේ කියන්නත් හැකියාවක් තියෙනවා ඉතින් ඕවාගේ තමයි වෙන්නේ. අපි මුදලක් ගෙවනවා දැන් ඇඩ්වර්ටයිස් කරන්න කෙනා හිටියට මම මුදලක් ගෙවනවා Google එකට. එතකොට Google එක විසින් ඔයාට මුදලක් ගෙවනවා ඒන ක්ලික් එකකට. එතකොට මේ දෙකෙන් මගේ මුදල් ඔයාට යනවා. ඒගොල්ලෝ පොඩි ප්‍රතිශතයක් තියාගන්නවා මේක වෙන්නේ.
ඒකෙන් තමයි Google මෙච්චර දිනුවලා
තියෙන්නේ. ඔව් ඉතින් මම ඊට පස්සේ Google ට කම්ප්ලේන් එකක් කරනවා මේ මගේ ක්ලික් තියාට මේවෙන් මට සේල්ස් එන්නේ නැහැ. ඒ මොකද හර්ෂ යාළුවන්ට කියලා මේකට ක්ලික්
කරගන්න.
එහෙලා ඊට පස්සේ වෙන්නේ ඕවා පොඩ්ඩක්.
ඒකට කියන්නේ paper click
paper click
දැන් අරුතෙන් එලා තියෙනවා paper click නෙමෙයි paper action කියලා. ඒ කියන්නේ
register වුණත්
ඉතරලා මොන හරි බඩුවක් ගන්න හරි එහෙම action එකක්
තියෙනවා. ඒ වගේ අනික මේ ওই keyword අනෝ ගෙවන මුදලුත් වෙනස්. දැන් උදාහරණයක් ගත්තොත් එන popular keyword එක iPhone එකේ keyword එකක් ගත්තොත් එහෙම ඔකට ලොකු ගාණක් මං ගෙවන්න ඕන Google ලට මේක ad එක වෙන්න. ඒගොල්ලෝ තව ඒකේ පෙන්නනවා රුපියල් 5ක් ගෙවුවොත් මේ ඇඩ් එක අපිට පෙන්නන්න පුළුවන් තුන් පාර එක පාරයි. සමහරවල් පෙන්නන්නත් නැහැ කියලා කියනවා ක්ලික් එකකට. සමහර ක්ලික් තියන ඩොලර්
ඩිමාන්ඩ් එක වැඩි ඇදිනේ ඒක.
සමහර ක්ලික් තියන ක්ලික් එකට අපි ඩොලර් 25ක් විතර ගෙවන්න ඕනේ සාමාන්‍ය උඩට එන්න නම්. ඉතින් ඔය වගේ තමයි ඇඩ්සෙන්ස් වල ක්‍රියාකාරීත්වය.
ඒ වගේම කාලින් මේ මම දැකලා තියෙන ඒ කියන්නේ ඇඩ්සෙන්ස් වලින් ගොඩක් හොඳට දුවන සයිට් තියෙනවා. ඒවැදී මේ ඒගොල්ලෝ කරලා තියෙන්නේ මේ අපි හිතමු අපි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනවා කියලා. ඒක පේජ් 3කින් විතර තමයි කරගන්න
තියෙන්නේ.
يعني පළවෙනි සැරේ ක්ලික් කරලා තව එකකට යනවා. ඒකේ කියනවා මේ ලින්ක් එක ක්ලික් කරන්න කියලා. ඒක වටේටම ඇඩ් ටිකක් දාලා තිනවා.
ඔව් වැරදිලා ක්ලික්
කරනවා. ඕක මේ ෆ්‍රී ඩවුන්ලෝඩ් දෙන හැම සයිට් එකකම තියෙන ලෙඩක්
තමයි. ගොඩක් වෙලාවට මම
ඒකම ඒ කියන්නේ යූසර්ගේ පැත්තෙන් බැලුවම කරදරයක්. ඒ වුණාට ඇඩ් ඒ කියන්නේ ඒගොල්ලෝ රෙවෙනියු එක පැත්තෙන් බැලුවට
පස්සේ දැන් හොයන්නේ නැහනේ ඔය බලෙන් පෙන්වන්න හදන ඇඩ් ඔක්කොම ක්ලෝස් වෙනවා
කියලා. ඔව් ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. අනික මේ ලොගින් දින ඒවා ඇතුලෙන් ඇඩ් පෙන්වන්නත් බෑ කියලා ඒගොල්ලෝ කියලා දෙනවා සමහර අවස්ථාවලදී.
ඔව්.
ඒ කියන්නේ ලොගින් එකක් ඇතුලේදී ඇඩ් පෙන්වන්න බෑ කියලා. හැබැයි ඉතින් ඒගොල්ලෝ කොහොම කරත් මොනවා හරි කළා හොර ගන්න කට්ටියගේ මේ account නම් අයින් කරනවා.
ඔව්.
ඒක
නිසා මේ අර පොඩි සල්ලි හොයන්න කියලා තමන් ක්ලික් කරනවත් එහෙම කාටවත් දීලා
කරන්නේ. ඔව් අමාරු. අනික ඉතින් කොච්චර සයිට් එකකට හිට් සාවත් දාන්න එනගෙන අර ඇඩ් එක ක්ලික් කරන්නේ නැත්තම්.
ඔව්.
ඉතින් ඒක නිසා මේ ඇඩ් දාන තැන ඊටමත් වැදගත්. කොයි වගේ තැනකද
ඉරන දන්නවද ඉතින් ඒ සම්බන්ධයෙන්. UI
සම්බන්ධයෙන්.
වැඩියෙන්ම මිනිහට පේන
තැන. මිනිහට ටග් ගාලා පේන තැන. අපි දැන් බටන් එකක් තියනවා දැන් සමහරලාට බටන් එක දෙපැත්තම තියෙනවා. ඉතින් පොඩ්ඩක් එහෙම මෙහෙම ගියොත් දැන් ඇඩ්
එක. මට නම් හැබැයි කොච්චර
සමහරලාට එහෙම යූසර්ව රවට්ටලා ක්ලික් කරගන්න කට්ටියක් තියෙනවා.
ඔව් එහෙමත් පුළුවන්. ඉතින් උදාහරණයක් ගත්තොත් දැන් සමහරලාට උඩ තියෙන ටූල් බාර් එකේ ලිස්ට් එකක් ලින්ක් ලිස්ට් එකක් එක්කම Google ඇඩ් වල අර ලින්ක් දාන ඉතින් ලිස්ට් එක දානවා. සමහරලාට ඒ ලින්ක් එක හිතනවා මේක රිලෙවන්ට් එකක් කියලා ඒ ක්ලික් කරනවා දාන්නේ වෙන අඩවි
කියන්නේ. ඔව් දැන් Gmail එකේ ඇඩ්වර්ටයිස්මන්ට් ටිකක් යනවා මේ දකුණු පැත්තේ කියලා හරි නේ.
දකුණු පැත්තේ.
ගක්ම ඒ කියන්නේ ඒ ටීම් එකට
ඒක නැත්නම් අපේ මේල් එකට අදාළ කන්ටෙන්ට් එකට
අදාළ ඒක තමයි මේ අපිට ඇඩ් එකක් දාගන්න අපිට ටීම් එක පුළුවන් වෙනස් කරන්න.
ඔව් දාන්න පුළුවන්.